Honorable Samantha Vidyaratna, you have 12 minutes. Order, please. Honorable Tushali Jayasinghe from the panel of chairs will be taking the chair.
ගරු මුලසුන බවන මන්ත්‍රීතුමියනි, අපි කවුරුත් දන්නවා ගෝලීය වශයෙන් ඇතිවෙච්ච බලදේශපාලනේ අර්බුදයට ගිය මොහොතක, ලෝකෙම යුද තත්ත්වයක් වර්ධනය වෙලා තියෙන මොහොතක, අපි වගේ රටවල් විතරක් නෙවෙයි ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් පවා, දැවැන්ත රටවල් පවා අර්බුදයට මුහුණ දීලා තියෙනවා. එවන් මොහොතක අපේ රටේ ජාතික දේශපාලනයේ පසුගිය කාලේ ඇතිවෙච්ච කම්පණයන් එක්ක, අර්බුදයන් එක්ක, ඒ අර්බුදයට ලක්වෙච්ච සමහර විපක්ෂ කණ්ඩායම් පත් වෙලා තියෙන අර්බුදය මෙතන අපි බලන් හිටියා. විපක්ෂෙන් නගපු තර්ක දිහා බැලුවම ඔවුන් ඇද වැටිච්ච තැන අපිට පෙන්නුම් කරනවා. සමහර තර්ක ගත්තම අර ගම්මුල කියනවා මරිමෝඩ තර්ක කියලා. එවැනි තර්ක පැන නගෙන ආකාරයක් අපිට පේනවා. එතකොට අපි මේක මම හිතනවා රටේ බුද්ධිමත් ජනතාවට මේක තේරෙනවා. දැන් අපි දැක්කා පහුගිය දවස්වල මේ ඊයේ පෙරේද පුවත්පත්වල පළ වුණා. ලෝකයේ මේ ඛනිජ තෙල් අර්බුදයේ එක පැත්තෙන් ගත්තොත් මේ යුද තත්ත්වය නිසා බොහෝ රටවල්, බහුතරයක් රටවල් ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න ඛනිජ තෙල් මිල ඉහළ යවලා තියෙනවා. දැන් ගත්තොත් ආසියානු කලාපයේ රටවල් කීපයක් මම ඔබට මතක් කරොත්, කාම්බෝජයේ 68%කින් මිල ඉහළ නංවලා තියෙනවා. වියට්නාමයේ 50%කින් මිල ඉහළ නංවලා තියෙනවා. ලාඕසයේ 33%කින් මිල ඉහළ නංවලා තියෙනවා. පකිස්ථානයේ 18%කින් මිල ඉහළ නංවලා තියෙනවා. පිලිපීනයේ 12%කින් මිල ඉහළ නංවලා තියෙනවා. දකුණු කොරියාව 10%කින් මිල ඉහළ නංවලා තියෙනවා. ඉන්දුනීසියාව 9%කින් මිල නංවලා තියෙනවා. අපි 108%කින් මිල නංවලා තියෙනවා. දැන් ලෝකයේ තවත් මම දියුණු රටවල් ටිකක් කිව්වොත්, කැනඩාව 128%කින් මිල ඉහළ නංවලා තියෙනවා. ඇමරිකාව 120%කින් මිල ඉහළ නංවලා තියෙනවා. ඕස්ට්‍රේලියාව 125%කින් මිල ඉහළ නංවලා තියෙනවා. නව සීලන්තයේ 120%කින් මිල ඉහළ නංවලා තියෙනවා. මම හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නවා. දැන් අපි ශ්‍රී ලංකාව මිල ඉහළ නංවලා තියෙන්නේ 108%. දැන් මේ විපක්ෂයට වෙලා තියෙන විපත්තිය ඉතින් රටේ ජනතාව දන්නවා. දැන් මේක රටේ ජනතාවට තේරෙනවා. රටේ ජනතාවට බරපටවන්නේ නැතුව පුළුවන් තරම් ඔවුන්ට වෙන්න පුළුවන් පීඩාව අවම කරමින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් වෙලා තියෙනවා කියන එක දන්නවා. අපි කියන්නේ නැහැ මේ தත්ත්වයේ තුල ජනතාවට ප්‍රශ්නයක් නොවුනා කියලා. අපි කියන්නේ නැහැ ජනතාවටත් මේක විඳ දරා ගන්න වෙන අවස්ථා තියෙනවා, මූණ දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒක අපි කාටත් පොදුයි. අපි ගත්තොත් අපිට මේ කාලේ යම් කෙටි කාලන දුෂ්කරතා වලට මූණ දෙන්න වෙනවා. මම හිතනවා කෙටි කාලන දුෂ්කරතා වලට මූණ දීලා අපි දීර්ඝ කාලන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් අදාළ සැලසුම් නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ රජයේ අපි නව රජයේ හැටියට ජාතික ජන බලවේගයේ මේ ආණ්ඩුව බලයට පත් වෙන මොහොතේ අපි ප්‍රධාන අභියෝග තුන්වෙනි එකට දැන් මේ මූණ දෙන්නේ. එකක් අපිට බාර දෙනකොටම අභියෝගයක් තිබුණා. ආර්ථික වශයෙන් බිඳ වැටිච්ච, සමාජයේ වශයෙන් බිඳ වැටිච්ච, ජාතිවාදී ආගම්වාදී ඇවිසිච්ච රටක් අපිට බාර දුන්නා. ඒවා 100%ක් සමනය කරා කියලා අපි කියන්නේ නැහැ. සැලකිය යුතු විදියට කළමනාකරණය කරලා සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් අරන් දීපු බව ජනාධිපතිතුමා අදත් හොඳින්ම පැහැදිලි කරලා දුන්නා. ආර්ථිකයේ කොතෙන්ද ගෙනල්ලා තියෙන්නේ? අපේ රටේ අයවැය හිඟියක් තිබුණේ ඒවා කොච්චර සමනය කරගෙන තියෙනවද? අපි ජාතික ජාත්‍යන්තර මට්ටමින් කොච්චර ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවද කියලා තියෙනවා. ඒවා පැහැදිලි කරා. ඒ වගේ ඒ පළවෙනි අර්බුදේ අපි සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගෙන එනකොට අපිට ඕන දෙවෙනියට මුහුණ දුන්න වෙන්න වුණා. ඔබ ආණ්ඩු කරපු කාලවල වල කවදාවත් නොවුණු ආකාරයේ ස්වභාවික ආපදාවකට, දිට්ඨ ආපදාවකට මුහුණ දෙන්න වුණා. එදත් මේ වගේ විපක්ෂයේ විවිධ චෝදනා නැගුවා. ඔවුන් බලාපොරොත්තු වුණා ඒක කළමනාකරණය කරගන්න බැරි වෙයි කියලා. ඒක සම්පූර්ණයෙන් මම කියන්නේ නැහැ තාම මේ ප්‍රශ්නේ විසඳුණා කියලා. හැබැයි ඒක අපි සාර්ථක ලෙස කළමනාකරණය කරගත්තා. මම මේ රටේ ජනතාවට කියනවා මේ ඇතිවෙච්ච ජාත්‍යන්තර මට්ටමේ ගෝලීය මට්ටමේ ඇතිවෙච්ච මේ යුදමය තත්ත්වය නිසා බලශක්ති ශේෂ්ත්‍රයේ ඇතුළු අනිකුත් ශේෂ්ත්‍රවල ඇති වෙන ගැටලුව අපි සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් තිබෙනවා. ඒක රටේ ජනතාවට තේරෙනවා. දැන් පහුගිය කාලවල ඔබතුමාලා ආණ්ඩු කරන කාලේ ආපු තෙල් අර්බුදයේදී ඔය මට මතකයි ගෑස් ටැංකි දන්වැල් බැද්දාලා බැඳලා තිබ්බා සති ගණන් පෝලිං වල මැරුණා. QR කෝඩ් එක හදාගන්න මාසයක් ගියා. මාසයක් හදපු QR කෝඩ් එකේ ගැටලු විසඳගන්න තවත් සති දෙකකට වැඩි ගියා. හැබැයි අපිට එහෙම ගිහින් නැහැ මේ වගේ සංකීර්ණ තත්ත්වයක් තුළ. එඳා ගරු මේ නියෝජකාරක සභාපතිතුමියනි, ඉරානෙට ඊශ්‍රායලයේ ඇමරිකාවයි ගහනවා මිසයිල්, එහෙම ගහනවා. ඉරානෙ මිසයිල් ගහනවා, මෙතන විපක්ෂෙත් මිසයිල් ගහනවා, රටට මිසයිල් ගහනවා. ඒ මිසයිල් පුෂ් මිසයිල්. එඳා ජාතික ජන බලවේගය නැමැති අයන් ඩෝම් එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. එඳා ඕවා එච්චර සාර්ථක වෙන්නේ නැහැ. එඳා දිට්ට වෙලාවේ අනිකුත් වෙලාවල් වල ආපුවත් අපි පැරද්දුවා වගේම මේ රටේ ජනතාවට අපි කියනවා, අපි කනගාටු වෙනවා, යම් අපහසුතාවයක් තියෙනවා. නමුත් රටේ ජනතාව බුද්ධිමත් ලෙස තේරුම් ගත්තොත් මේක රට අභ්‍යන්තරයේ පැන නැගිච්ච ප්‍රශ්නයක් නෙවෙයි. ඔබේ වෙලාවේ පෝලිං නිර්මාණය වුණේ ජාත්‍යන්තර ප්‍රශ්නයක් හින්දා නෙවෙයි, ඒ පැවතුණු ආණ්ඩුවල කළමනාකරණයේ දුර්වලතාවයක් නිසා. දැන් මේ තියෙන ප්‍රශ්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. එදා තිබුණේ තෙල් ගේන ඩොලර් නෑ, එදා තිබුණේ ගෑස් ගේන ඩොලර් නෑ. අද තියෙන්නේ, අද ඩොලර් තියෙනවා, හැබැයි තෙල් ටික ගේන්න ගෑස් ටික ගේන්න ගියාම ප්‍රශ්න තියෙනවා. ඒ සැපයුම් දාලා දුර්වලලා තියෙනවා. නැව් සමාගම් ගාස්තු ඉහළනම් වෙලා තියෙනවා. නැව් සමාගම් සමහර නැව් එවන් නැතුව තිබෙනවා. රක්ෂණ වාරික ඉහළ ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ රටේ ජනතාවට මම හිතනවා ඔබතුමාලටත් නොතේරෙනව නෙවෙයි, ඒක ජනතාවට තේරෙනවා. එහෙනම් මේක අපි තේරුම් ගන්න ඕනි. ඉතින් දැන් මේ තත්ත්වයට අපි පත් වුණාට පස්සේ දැන් විපක්ෂය නගන තර්ක දිහා මම මේ කියන්නේ. විපක්ෂය තේරුම් ගන්න ඕනේ. විපක්ෂ නායක තුමත්ටත් දැන් කියන්නේ විපක්ෂ නායක නෙවෙයි විපත්ති නායක කියලා. දැන් එතුමගේ මේ පහුගිය දවස්වල කතා ටික හොඳට මාධ්‍යනය කරලා බලන්න. එතුමා කියන එකම කතා ටිකක් කියනවා. භාණ්ඩාගාරේ පිරිතිරි ගිහිල්ලා මේක බෙදන්න, මේක බෙදන්න, මේක බෙදන්න. ඉතින් විපක්ෂ නායකතුමා කියන්න අවශ්‍ය නැහැ. ඒක ජනාධිපතිතුමා ඇතුළු වර්තමාන රජය සාධාරණ ලෙස බෙදමින් ඉන්නවා. දැන් ගත්තොත් ඔය භාණ්ඩාගාරේ අතිරික්ත ධනයක් පුරවගත්ත තමයි ඔබතුමාලේ කාලෙට බැරි වෙච්ච එකක් අපි පිරෙව්වා. දැන් ඒවා මොකටද තියෙන්නේ? පුරෝගන නිකන් තියාගෙන නැහැ. මේ රටේ පීඩාවට පත් වෙච්ච ජනතාවට අපි බෙදෙනවා. දික්ව සුලිකුණාටු ආවා. ලෝකෙන් ණයක් ගත්තේ නැහැ, රටෙන් ණයක් ගත්තේ නැහැ. අපි මෙතන පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා බිලියන 500ක් වෙන් කරා දික්ව සුලිකුණාටුවෙන් පත් වෙච්ච ජනතාවට බෙදන්න. කවදාවත් ඉතිහාසෙ නැති විදිහට ජනතාවට සහන දුන්නයි වෙලාවේ. ගෙයක් අපවිත්‍ර වුණා නම් ඒක සුද්ධ කරගන්න 25,000යි. කුස්සියේ මුළු තැංගේ බඩුවලට හානියක් වුණා නම් 50,000යි. ගෙයක් විනාශ වුණා නම් පූර්ණ හානි වුණා නම් 150,000යි. කවදද එහෙම බෙදුවේ? ඒවා බෙදුවේ භාණ්ඩාගාරෙන් තමයි. ඉස්සර භාණ්ඩාගාරය බෙදාගත්තේ ඔබතුමාලා. ජනාධිපති අරමුදල මුදල් බෙදාගත්තේ ඔබතුමාලා. දැන් ඒවා මේ රටේ ජනතාවට බෙදෙන බව විපක්ෂ නායකතුමා නොදන්නව නෙවෙයි කියලා මම කියන්න කැමතියි. ඔය භාණ්ඩාගාරේ පුරෝපයෙන් තමයි වතුකම්කරුවගේ වැටුම වැඩි කරේ. මෙරටේ පීඩාවටපත් වෙච්ච වතුකම්කරුවට වැටුම වැඩි කරන්න අපි ඒක දුන්නා. ඔහුගේ ජීවන තත්ත්වය උසස් කරන්න. මෙරටේ තේ කර්මාන්තයේ ශක්තියක් වෙන්න අපි දුන්නා. මෙරටේ රාජ්‍ය සේවකයාගේ පඩිය වැඩි කරලා දුන්නා භාණ්ඩාගාරයේ මුදල් වලින්. අවුරුදු 5ක් රාජ්‍ය සේවයට ඔබතුමාලගේ කාලේ බඳව ගත්තේ නැහැ. අපි නව රැකියා ආරක්ෂා ලක්ෂයකට වැඩි දීලා අනුමත කරලා තියෙනවා. දෙමින් තියෙනවා. එඳ භාණ්ඩාගාරේ පුරෝගත්තේවා ඔබතුමාලා ඉස්සර පුරෝගන ඒකට ෂොට් එක දුන්නා වගේ මෙතන එහෙම එකක් වෙන්නේ නැහැ. එඳ ඒවා තේරුම් ගන්න කියලා කියන්න කැමතියි. ඊළඟට මෙතුමාලා තව අපූරු කතාවක් කියනවා. මේ වගේ යුද්ධයක් එනවා කියලා ගිය අවුරුද්දේ ජූලි ඉඳන් දැනගෙන තිබුණා ඒ ලෝකේ. ඒක ජූනි ඉඳන් දැනගෙන තිබ්බය. ඒකට මේ වර්තමාන රජයේ සූදානම් වුණේ නැහැ කියලා කියනවා. මේවා එනම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ තිබුණු විශේෂඥ ඥාණය ඇමරිකාවට දෙන්න තිබ්බා. ඉරානයට දෙන්න තිබ්බා මෙහෙම යුද්ධයක් එනවා සූදානම් වෙන්න කියලා. මේ ඥාණය කියලා ඕස්ට්‍රේලියාවට දෙන්න තිබ්බා. දැන් ඒ රටවල් පවා අපිට වැඩිය තෙල් මිල වැඩි කරලා ඒ රටවල තර්බුදේ ඇවිල්ලා මේ විපක්ෂ නායකගේ දැනුම ඥාණය මේ සමහර විපක්ෂ මන්ත්‍රීවරු අපේ මහලේකම් කවුද මද්දුම් බණ්ඩාර මහත්තයා කියනවා මේක මාස ගණනකට ඉස්සලා දැනගෙන හිටියලු. ගිහින් දෙන්න තිබ්බේ. ඔච්චර ඥානවන්ත නායකයන්ට මම අහන්නේ. ඔහෙලට වෙන වැඩේ දැනගෙන හිටියේ නැද්ද? ඔය විපක්ෂයට වෙන වැඩේ දැනගෙන හිටියේ නැද්ද ඔය ඡන්ද කාලයේ? දැන් ඔය පක්ෂ අභ්‍යන්තර ආරූද්ද දැනගෙන හිටියේ නැද්ද? විපක්ෂ නායකතුමාට මම දැනුවත් කරන්න කැමති ඔබතුමාට ලෝකෙ මේවා තේරෙනවා. ඔබතුමාගේ පක්ෂයට වෙන වැඩේ තේරෙන්නේ නැහැ.
ඔබතුමාගේ අභ්‍යන්තර කල්ලි කණ්ඩායම් නිර්මාණය වෙලා කියලා තේරෙන්නේ නැහැ. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔකට කරන්න යන වැඩේ තේරෙන්නේ නැහැ. දැන් ගැට ගහනවා තේරෙන්නේ නැහැ. වේදනයි වේදනයි ඇත්ත කියනකොට නේද? ඔක තමයි ඇත්ත කතන්දරේ. ලෝකෙම දේවල් තේරෙනවා. තමන්ට වෙන දේ තේරෙන්නේ නැති විපත්ති නායක කෙනෙක් ඉන්නේ. කනගාටුයි කියන්නේ. ඉන්ද හරි කතා තමයි මෙතන කියන්නේ. ඒ ඉන්ද ඉන්දන අර්බුදේ මම ඔබතුමියට කියන්නේ. ඉන්දන අර්බුදේ අපට විසඳ ගන්න පුළුවන් පොඩි කාලයක් දෙන්න දැනට කලමනාකරණයක් කරලා තියෙනවා. අපේ ගෙවල් වල පවා මම දන්නවා විපක්ෂ මන්ත්‍රීවරු පිළිගනීවි. අපේ ගෙවල් වලටත් යම් අර්බුදයක් එනකොට අර පරිස්සම කියලා එකක් කරනවා. ඉතින් QR කෝඩ් එකක් දාලා යම් යම් විදිහට අපි අර පරිස්සම් කරනවා. මේ රට අකණ්ඩෝ මේ පද්ධතිය කඩන් වැටෙන්න දෙන්න බෑ. ආර්ථිකය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, වැවිලි වෙන්න පුළුවන්, මොන යම් හොසේෂ්ත්‍රයක් වෙන්න පුළුවන්. කඩන් වැටෙන්න දෙන්න බෑ. ඒ කලමනාකරණේ ලස්සනට කරනවා. කැබිනට් එක අදාළ තීන්දුව ගත්තා. අනුකමිටු ටික පත් කළා. පත් කළවට තීන්දුව ගත්තා. වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම මතක් කරන්න කැමතියි අපිට ඉන්ධනවලට විසඳුම් හොයන්න පුළුවන්, දිට්ටවලට විසඳුම් හොයන්න පුළුවන්. විපක්ෂයට වෙච්ච වැඩේට නම් විසඳුම් අපිට හොයලා දෙන්න බෑ. ඒක හොයාගන්න ඔයාලම. ඒක ඔයාලම හොයාගන්න. එහෙනම් මම කියන්න කැමතියි අපේ මම ශේෂ්ඨයටත් පොඩ්ඩක් විනාඩියක් දෙකක් දෙන්න ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපේ අමාත්‍යංශට අදාළ කාරණා ටිකක් කියන්නත් ඕනි. දැන් අපේ ගත්තොත් ඒ කර්මාන්තේ අපිට යම් ගැටලුවක් නැතුවා නෙවෙයි. නමුත් ඒ ගැටලුව අපි පූර්ව සූදානම් වල ඉන්නේ. අපේ අමාත්‍යංශ මේ ප්‍රශ්න එනකොටම අපි සාකච්ඡා කරා. අදාළ ජනාධිපතිතුමා මූලික වෙලා ඒ තේ ශේෂ්ඨයේ අපනයන කරුවන් කර්මාන්ත කරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කළා. කර්මාන්ත අමාත්‍යංශේ සාකච්ඡා කරා. විසඳුම් අරන් තියෙනවා. අපි දන්නවා අපි නිෂ්පාදනය කරන තේක ගණුම්කරුවෙක් නොහිටියොත් අපේ කුඩා තේවතු හිමියාගේ දළුවලට මිලක් ගන්න වෙන්න බෑ, ගන්න බෑ, විකුණ ගන්න බෑ. ඒවා දැන් වෙනකොට ලොකු ප්‍රශ්නයක් අපට නෑ. තේ අපනයන වෙළඳ පොලේ අපිට මුල් දවස්වල පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් සාමාන්‍ය පරිදි තේ දළු ටික අලෙවි වෙනවා. එහෙනම් දැන් ගත්තොත් තේ දළු වල මිල අපි පහුවි දවස්වල යම් යම් ප්‍රශ්න තිබ්බා. දැන් ඒක යම් මට්ටමකට අපි ගෙනල්ලා තියෙනවා. දැන් පහතරට තේ ජනවාරි මාසේ දළු ගියා රුපියල් 180යි 200යි කිලෝ එක. පෙබරවාරි මාසේ වෙනකොටත් 180යි 200යි. මැදරට තේවල ජනවාරි මාස මිල 150යි 160යි. පෙබරවාරි වල ඩිංගක් අඩු වෙලා තියෙනවා 150යි 155යි. උඩරට තේවල මිල ටිකක් වැඩි වෙලා තියෙනවා. දළු වල මිල 140යි 150යි ජනවාරි වල. පෙබරවාරි වෙනකොට 165 වෙලා තියෙනවා. තාම මම මේ කිව්වේ නෑ. මේ මාර්තු එක කියන්න වෙන්නේ මේ මාසය අවසන් වෙනකොට. එතන ඒකේ ලොකු ප්‍රශ්නයක් නෑ. පොල් ශේෂ්ත්‍රය ගත්තත් රබර් ශේෂ්ත්‍රය ගත්තත් ලොකු ප්‍රශ්නයක් අපිට නෑ. රබර් වල ගත්තම මුල් රබර් අපනයනය කරන රටවල් 10 අතර ඇත්තම ගත්තොත් ගල්ෆ් කලාපේ නෑ. එන්න පුංචි පුංචි ප්‍රමාණයක් යන්නේ බරපතල ප්‍රශ්නයක් නෑ. පොල් අපනයනයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පොල් ආශ්‍රිතයක. ඒක අපි දැන් කලමනාකරණය කරගන්න අදාළ සාකච්ඡා කරලා තියෙනවා. භාණ්ඩාගාරේ සූදානමින් ඉන්න මේ තත්ත්වයේ යම් වර්ධනයක් ආවොත් ඒකට මූණ දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒවට අපි දෙන්න පුළුවන් සහන කර්මාන්ත කරුවා වෙනුවෙන් ගොවියා වෙනුවෙන් දැන් යමක් දීලා තියෙනවා. ඉදිරියටත් අපි සූදානම් වෙලා තියෙනවා. එතමට කියන්න තියෙන්නේ මේ කණ්ඩායමට ඔබේ ගැටළු වලට අපිට උත්තර නෑ. මේ වගේ ගැටළු වලට නම් ආණ්ඩුවට උත්තර හොයන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න කැමතියි. ඒ නිසා මම අනිත් පැත්තෙන් කියන්න කැමතියි මේ රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න කැමතියි. ඕනෑම අර්බුදයක් ආවට ඕනෑම අර්බුදයකට මූණ දෙන්න පුළුවන් අපි රජයක් සකස් කරලා තියෙනවා. දෙවන්ත අර්බුද පහුගිය දවස්වල ආව මම පැහැදිලි කරා. ඒවට මූණ දුන්නා. මේ ඉන්ධන අර්බුදයට අපිට ඉන්ධන හොයාගන්න පුළුවන්. එද ඔබ තමුන් වහන්සේලා තේරුම් ගන්න මොන අර්බුදේ ආවත් මේ රටේ ජනතාව නැමැති ඉන්ධනේ අපි ගාව ඉන්නකම් ජනතාව මේක තේරුම් ගන්නකම් ඔබතුමාලා දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාලා දැන් ප්‍රතික්ෂේප වෙච්ච ගානට වැඩලා තියෙන්නේ. ඉතින් මේ රටේ ජනතාවට අපි විශ්වාසයක් හදනවා. ජනාධිපතිතුමත් රජයත් මේ රටේ ජනතාවට වෙලා තියෙන දේ වෙච්ච දේවල් ගත්ත තීන්දු බැරි වෙච්ච දේවල් ඒවට විකල්ප ගත්ත තීන්දු අදත් හොඳින් පැහැදිලි කරා. ඉතින් ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඔබට විශ්වාසයක් හදන්න අපට අවශ්‍යතාවයක් නැහැ. මේ රටට විශ්වාසයක් හදලා තියෙනවා. මේ රජය අපි කියනවා මේක අපි කලමනාකරණය කරගන්නවා විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු එක ඉෂ්ට කරමින් අපි ඔබේ පොරොන්දු ඉෂ්ට කරන්න සූදානම් කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා. බෙහෙම්ම ස්තුතියි.